එහෙනම් මේ ලෝකයේ මේ සෑම සිතුවිල්ලක් තුළම මේ සතර සටිපට්ඨානය තියෙනවා. අපි මෙච්චර කාලයක් ඒක කතා කළේ නැහැ. ඒක මේ ගොඩාක් ඉහළ මට්ටම එකක්. අද සම්ප්‍රදායත් එක්ක ගත්තාම මේ මිනිසුන්ට මේ චෛතසිකයත් තුළ සතර සටිපට්ඨානය තියෙනවා කිව්වම මිනිස්සු කම්පා වෙන සතර සටිපට්ඨාන අපි අහලා තියෙන අර ක්‍රමයට. මේ ක්‍රමය අපි අහලා නැහැ. මේක අලුත් එකක්. ඒක ප්‍රශ්නයක් මිනිසුන්ට. හැබැයි ඇත්තටම මම වාඩි වෙලා ඉන්නකොට අම්මා මතක් වුණා. අනඳන් අම්මනේ මතක් වුණේ. රූපයක් ආවා නේද? නාමයක් ආවා. දැන් ඒක තුලින් සම්මාදිට්ඨිය දකින්නවා. ඒක දක්කයි කියලා කියන සම්මාදිට්ඨිය. ඒ ස්පර්ශයක් ඇති වුණානේ. සෙනෙහසක් ආවා. අම්මනේ දැන් දකින්න යන්න ඕනේ. මේ ආන්දරුනේ මේ මට මේ පොඩ්ඩක් මේ යන්න තියෙන ක්ලිනික් එකේ කාඩ් එක ගේන්න. ක්ලිනික් එකේ කාඩ් එක කොහෙද? ඒක අනුරාධපුරේනේ තියෙන්නේ. අනුරාධපුරේ ගෙවල් එතනමනේ තියෙන. එන්න මේ ගෙදර යන්නේ මේ උමනාවලත්. ඇයි මොනවාරි පොටක් කරකනයි? ඊයේ වාඩි වෙලා ඉන්නකොට අම්මා මතක් වුණා. ඒක සම්මාවෙන් දැක්කේ නෑ. දැක්කේ නැති නිසා අර ආපු දිට්ඨිය අර මිත්‍යා දිට්ඨිය තුල ස්පර්ශයක් තියෙනවා. අන්න ඒකේ වේදනාවක්. මොකද ඒ වේදනාව? සෙනෙහසේ වේදනාවක්. දැන් ඒක දකින්න ඕනේ. පොඩ්ඩක් කතා බහ කරලා කකුල්ලේ මත ගාලා ආවම ඒක හරියනවා. එහෙම ප්‍රශ්නයක්. එහෙනම් මේ චෛතසිකයක් එන්නේ නිකන් නෙමෙයි සතර සටිපට්ඨානේ අරගෙන එන්නේ. එකපාරට දරුවා මතක් වුණා. ගෙවල් දොරවල් මතක් වුණා. ඒ ආපු රූපය සම්මාදිට්ඨියෙන් දකින්න ඕනේ. ඒ සම්මාදිට්ඨියෙන් දැකලා නිකන් ඉන්නේ නැහැ. ඒ රූපේ දැක්ක ගම අපට මොනවා හරි එකක් උනානේ පීඩනයක් හටගත්තානේ. අන්න ඒ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව දකින්න ඕනේ. එහෙනම් හැම ගනුදෙනුවක් තුළම මේ ස්පර්ශය තියෙනවා. ඒ ස්පර්ශයට අනුව අපට දුකක් ලැබෙනවා. මම නිවිලා ඉන්න තරමට අනුව ඒ දුක වෙනස් වෙනවා. මෙන්න මේ ධර්මතාවය දකින්න අනාගාමි. සංස්කාර ගනුදෙනු කරනවා. ඒ හැම එකක්ම ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශයට අනුව වේදනාවක් දක්වනවා. මේ එකක්වත් අයිතිකාරය මම නෙමෙයි. බලාගෙන ඉන්න හැමදේම රාත් කිසිම සංස්කාරයකට උන්වහන්සේ සම්බන්ධ ඇයි එම කෙනෙක් නැහැ. හැම සිතවිල්ලක්ම සතර සටිපට්ඨානෙ උසුලගෙන ඉන්නේ. හැබැයි අපිට එකපාරට මේක වඩන්න බැරි නම් අපි පළවෙනි පියවර දුන්නා. නිවීම දිහා බලන්න. මේ දුන්නේ සම්මාදිටිය වඩන්න. නිවීම මත සිත පීඨනවා කියලා කියන්නේ නිවීම කියන්නේ ඒ දකිනවා. දිට්ඨිය මේ දුන්නේ. සම්මාදිටිය දුන්නේ. දැන් ඊටර ටික වඩන්න. උදේ ඉඳලා අවස් වෙනකන් උදෝට මාන්සි වෙලා තුම ඉදට තේට්ටුවෙන් එන මිනිසෙකුට දැන් වතුර ලීටරයක් විතර ඕනේ. ලොකු බෝතලෙන් එකක් ඕනේ යට. ඒ තරම් පිපාසයි. එයාට ඒකෙන් පයෙන් එක පංගුවක් දෙනවා. මිලිලීටර් 200ක් වගේ පොඩි කෝප් එකකට එකක් දෙනවා. දැන් ඒක දකින්න කොටත් එයාට තේරෙනවා මේ වගේ 15ක්වත් ඕනේ මට. ඇයි ඒ පිපාසය වැඩි නිසා එයා හිතනවා ලොකු මුට්ටියකින් එකක් අම්බුනොත් ඇතේ කියලා. නමුත් එයාට ලීටරයක් විතර බිව්වොත් ඒක හරියනවා. නමුත් අපි දෙන්නේ බොහොම පොඩි කෝප් එකකින් එකක්. අර හම්බෙන ලීටර් මිලිලීටර් 200ට සාපේක්ෂව එයාගේ පිපාසය ටිකක් සංසිඳනවද නැද්ද? හැබැයි සම්පූර්ණ පිපාසය නියුන්නේ නැහැ. හැබැයි අර බොණ්ඩ කලින් තිබිච්ච තේට්ටුව දැන් නැහැ. අර ටිකක් ගියානේ. ඒකට සාපේක්ෂව පොඩි නිවීමක් තියෙනව නේද එයාට? ඒ වගේ තමයි මේ කමඨාන වඩන භාවනා යෝගියාටත් ඒ ප්‍රතිසතයට අනුව විතරයි නිවෙන්නේ. හැබැයි සමහර විට මේක ඉක්මනට නිවෙන්න කියලා අපි අර නිවීමට පීඩනය කරපු ගමන් නිවීම කියන්නේ මොනවද? ඉතින්ලාම අපි මේක පොඩ්ඩක් ෆිසික්ස් වලින් කතා කරමු. ඒතුව මේ ෆිසික්ස් වලින් කතා කරලා මේක විස්තර කරන්න ලේසියි. ෆෑන් එකක් තියෙනවා. අපි ඒකට කියන විදුලි පංකාව කියලා. එකට දානවා. පෙති ගණන් කරන්න පුළුවන්. පෙති තුන ගණන් කරන්න පුළයි සාමාන්‍ය විදිහට කරගෙන. දෙකට දානවා. ගණන් කරන්න පුළුවන් ටිකක් අපහසුයි. උලංගත් නෑ. තුනට දැම්මම ගණන් කරන්න බෑ. හැබැයි උලන් එනවා. අතට දැම්මම එකක් වාගේ පේන්නේ. පාට දැම්මම මොකවත් පේන්නේ නෑ. කොළ කෑලි අරම ඔක්කොම උලඟට යනවා. ඇයි? භ්‍රමණ වේගය වැඩි. එතකොට මේ භ්‍රමණ වේගය වැඩි වෙනකොට ඒක නිසා ඇතිවන පීඩනය වැඩි වෙනවා වාගේ. දැන් අපි මේ නිවන්නේ මොනවද? අපේ විඥානයනේ. දැන් විඥානය නිවෙනවායි කියලා කියන්නේ අර පාට තියෙන එක අතට දැම්මා, තුනට දැම්මා, දෙකට දැම්මා, එකට දැම්මා. දැන් මේක අඩු කරනවා. ඇයි අරක නිවිලා 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 අඩු වෙනකොට දැන් අපිට ප්‍රශ්න තියෙන මේක එකපාර නිවෙන්නේ නැති ඇයි? අර කරන්ට් එක ගියා වගේ මේක ඕෆ් වෙන්නේ නැති ඇයි? මේක ඕෆ් කරන්න ඕනේ කියලා පීඩනය කරපු ගමන් මොකද වෙන්නේ? ආයි අරක 2 3 4 පාකල වැඩි වෙනවා. අර විඥාණයට යම්කිසි චේතනාවක් ඇවිල්ලා තද වෙච්ච ගමන් භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර කොළ කෑලි උලඟට ගියා වාගේ ඒ එතන අපාසය වාගේ උලම් වැඩි උස්ම ගන්න අපාසය වාගේ අර භ්‍රමණ වේගය නිසා මුළු කයටම පීඩනය දැනිලා කය රත් වෙලා ඇස්වල පුංචි පුංචි ලේනාරවල් ඇති වෙලා තමන්ට පුදුමාකාර තේට්ටුවක් ඇති වෙලා සමහර දෙපට සිවුර ඇඳගෙන හිටියා නම් සම්පූර්ණ දාඩිය දාන්න ඉඩ. මොකද්ද ඒකට හේතුව කිව්වොත් අර නිවිච් එක නිවිලන යුණා කියලා කියන්නේ අපේ ශක්ති පද්ධතිය සම්පූර්ණ නිවිල යනවා. ඒ ශක්ති පද්ධතියත් සම්පූර්ණ අණු වලින් ඇදලා තියෙනවා. විඥාණයත් ඒකට සාපේක්ෂ නිවෙනවා. විඥාණයට සාපේක්ෂ ශක්තිය නිවෙනවා. ශක්තිය නිවිලා තිබුණත් ඒකට සාපේක්ෂ විඥාණය වෙනවා. දෙකම එකයි. මම ලෝකෙ දිහා බලලා නිවුණත් ලෝකෙන් මාව නිවුවා දෙකම එකයිනේ. සමහරවිට පරිසරය දිහා බලනකොට පරිසරේ නිවිලා. ඒ නිසා මම නිවෙනවා. මම නිවුනාම ඒකට සාපේක්ෂ පරිසරේ නිවෙනවා. එහෙම නේද? මිනිස් ඔක්කොම බොහොම සංසුන්ව ඉන්නවා. ඒ සංසුන්ව ඉන්න නිසා මට සිද්ධ වෙනවා කලබල නැතුව සංසුන් ගයි හැමෝම බොහොම ලස්සනට කතා කරනවා. බොහොම පිළිවෙලයි. බොහොම නියතමානී කීකරුකමින් කටයුතු කරන්නේ. එයාගේ වචන බොහොම පැහැදිලි. කලබල මොකවත් නැහැ. දැන් ඒ කටිට කියලා මට කෑ ගන්න පුළුවන්ද මාළු කඩේව බෑ. ඇයි? පින්වත් ස්වාමිනී එන්න වැඩහින්න අවසරයි. අපිත් එහෙම කතා. ඇයි? ඒ එන ප්‍රතිචාරට අනුව අපිත් වෙනස් වෙනවා. දැන් අපි බොහොම නිවිලන්නේ. මිනිස්සෙක් එනවා කලබල වෙලා. අවිල්ලා එක විදිහට කෑ ගන්නවා. පින්වත්නි ඉඳ ගන්න. ඒ ප්‍රශ්නේ සරලව ඉදිරිපත් කරන්න. කලබල වෙන්න දෙයක් නැහැ. වතුර ටිකක් බොන්න. පොඩ්ඩක් ඉන්න විනාඩි 5. ආ දැන් කියන්න. දැන් මේ මිනිස්යාට තේරෙනවා මේ මම කලබල වුණාට අනිත් කට්ටිය කලබල නැහැ. අපේ මානසිකත්වයට සාපේක්ෂව දැන් එයත් නිවෙනවා. එහෙනම් අපි නිවුනාම බාහිර ලෝකෙ නිවෙනවා. බාහිර ලෝකෙ නිවුනාම අපි නිවෙනවා. දෙකම එකයි. එතකොට දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ නිවෙන සිතට අපි පීඩනයක් දුන්නා. මේ පීඩනයට සාපේක්ෂව මොකද වෙන්නේ? මෙයත් කැළඹෙනවා. මෙයත් පීඩනයටපත් වෙනවා. මෙයාගේ නිවීම අර එන චෛතසිකයේ ආක්‍රමණය වුණොත් ඒකට බලපෑම ඇතිවෙනත් අර චෛතසිකේ නිවෙනවා. ඒකයි නිවිලා ඉන්න කෙනෙක් කතා කරනකොට වචන නිවිලා ඉන්නේ. නිවිච්ච වචන කතා කරනකොට එයාගේ සිතත් නිවෙනවා. ඇයි? ඒකට සාපේක්ෂව හරකත් නිවෙනවා. එහෙනම් මේ නිවීම මත සිත පීඩවන භාවනා යෝගියාට මේ ධර්මතාවය තේරෙනවා. මම නිවිලා බලනකොට ගස්කොළන් ලස්සනයි. කැළඹිලා බලනකොට මේවා කපන්න හිතෙනවා, අතුරු අයින්ද හිතෙනවා, උගුල රදිසි කරන්න හිතෙනවා, පාර යන්න බෑ, මේක සුද්ධ කරන්න උදළු ගන්න හිතෙනවා. හැබැයි ඊයේ මේකක් ඉතුන් නෑනේ. අතු කඩලා පොඩි කරලා අරවල පටලලා ඕම එකක් කරගෙන යනවාද? මොකද ඒක සිත කැළඹිලා. ඒකට සාපේක්ෂව මේ ඔක්කොම කැළඹිලා. මේක නිවිලා තිබුණේ ඒ ඉඳ ඉමීන්සරේ පාත් වෙලා ගියා. ඒවා මොකවත් කඩන්න පොඩි කරන්න ගියේ නෑ. එහෙනම් අපේ සිත නිවිච්ච තරමට අනුව ඒ නිවීම වින්දනය කෙරුවා. ඒ වින්දනය තුළින් තව තවත් නිවිල යනවා. ඒකට කියනවා සම්මා සතිය කියලා. ඒක වින්දනය කියලා අපි ලෞකිකව කතා කරනවා. නමුත් ඇත්තටම වින්දනය සමානයි සම්මා සතිය. අර නිවීම මත සම්මා සතිය තියෙනවනේ. ඒ සම්මා සතියෙන් තමයි අර භ්‍රමණ වේගය තවත් අඩු වෙන්නේ. අර පාට තියෙන එක අතරට ඇවිල්ලා තුනට ඇවිල්ලා දෙකට ඇවිල්ලා එකට ඇවිල්ලා බිඳුවට උනාම නැවතිනවා. මේක සම්මා සතිය වෙන්නේ. අපි බැරි වෙලාව මේක ඉක්මනට නිවන්න ඕනේ කිව්වම දැන් ලෝභයක් ඇති වෙලාද? ඔව්. මොනවා සම්බන්ධයෙන්ද? නිවීම පිළිබඳ ලෝභයක් ඇති වෙලා ආසාවක් ඇති වෙලා මේක ඉක්මනට නිවා ගන්න ඕනේ කියලා බලාපොරොත්තු. දැන් මේ කෙලෙස්වල පීඩනයට මොකද වෙන්නේ? අරක දෙකේ තිබුණා නම් 3 4 5 කියලා වැඩි වෙනවා. මේක නිවන්න ඕනේ කියන අදහසම ලෝභය බවට පත් වෙනවා. ඒක පීඩනයක් බවට පත් වෙනවා. ඒ පීඩනය ඇති. ඇයි මේක පුංචි පරමාණුට වඩා සියුම්නේ? ඒ පොඩි තරංගයේ පොඩි කම්පනය ඇති 5 කිලෝමීටර 100 කතර වේගෙන් මට කරකෙන්න. එහෙනම් භාවනා යෝගියා නිතරම වැරදෙන තැන තමයි මේක ඉක්මනට නිවන්න හදනවා. හැබැයි යා ඒක දිහා නිවිීමේ ඕමනාවක් නැතුව විවේකයෙන් යන්න ගියම ඒ ඉබේ නිවෙනවා. අර මාංශලා කරන්න තියෙන කාලෙට වඩා කලින් වෙනවා මේක. බොහොම ඉක්මනට වෙනවා. හැබැයි යාට ඒක තේරෙන්නේ නැහැ. සිත 100ෙන් බලන්න බලන්න ඊළා වෙනවා. සිත පොරබදින්න පොරබදින්න එයා මොරණ්ඩු වෙනවා. මේක තමයි සිතේ ස්වභාවය. ඇයි? ඒක ශක්ති විශේෂයක්. ශක්ති විශේෂය. ඒ ශක්ති විශේෂය ඇදිලා තියෙන අණුවලින්. එහෙනම් පොරබදින්න පොරබදින්න මොකද වෙන්නේ? මුරණ්ඩු වෙනවා කියලා කියන්නේ අණුවල විසිරෙන භාවය වැඩි. විසිරෙන ස්වභාවය වැඩි. කම්පණි වැඩි. එතකොට ඒකාන්තරන් දුරංගම. එක තප්පරෙදි විසිරලා යනවා. සිතුවිලි ගණනාවක් ඇති වෙනවා. ගොඩාක් කැළඹිච්ච චරිතයක් බවට පත් වෙනවා. හැබැයි එයාදියා 100ෙන් බලන්න බලන්න ඒ 100ට මොකද වෙන්නේ? ඒ අණුවල භ්‍රමණ වේගය අඩු වෙනවා. එයා ඊළා වෙනවා. එහෙනම් සිත යම් කිසි අවස්ථාවක විසිරෙනවා නම් එයා පොරබැදලා නැවත ගෙනලා ඉර කරලා මෙතන ඉන්න ඕනේ කියලා එයා මට්ටු කරන්න ගියොත් එයා කවදාවත් මට්ටු වෙන්නේ අර පොඩි ළමයි වාගේ. ගහලා කරලා හදන්න ගියොත් එයා බිම්ම පෙරලා කෑ ගන්නවා. ඇයි? ගහලා හදන්න බෑ. එයාට ඒක ආදරෙන් කරුණාවෙන් දයාවෙන් කියලා දුන්නාම එයාට ඔළුව අත ගාලා යම් කිසි වෙන කාරණාවකට ිතන්නේ එයාට කාරණාවක් කිව්වම ටක් ගලන විල යනවා. මේක තමයි සිතේ ස්වභාවය. දැන් ඔබ වහන්සේට මෙම පරිසරය බලන්න ගියාම ගස් කීයක් පේනවද? 100ක්. නිකන් උදාහරණ 100ක් විතර පේනවා. අපේම මේ ගා පේනවද කියලා අහනවා. ඔව් පේනවා. මොකද්ද? ඒක කොඹ ගාක්නේ. දැන් ගස් කීයක් පේනවද? 99ට මොකද්ද උනේ? 99 කපලා හයින් කළාද එහෙම නැත්නම් ඒක තිබුණා ඒක නොසලකාරියද
නොසලකාරිය
මෙච්චරනේ කමටාන අපේ ආන්දුත් උදේ පාන්දර කුටිය හරිනකොට මෙයා කමටාන දෙනවා අපට ඇරිලාම බලනකොට හා දළු දාලා මේක ඇයි අනිත්‍යව දළු දාලා පෙනුන්නේ නැද්ද ඇයි ඒක විතරක් පෙනුනේ එහෙනම් අපි අරමුණක ඉතියොත් ඒ අරමුණ ඉතුරු වෙන්න අනිත් ඔක්කොම ටික ගැලවිලා යනවා එහෙනම් සිතට අරමුණක් ආවම දැන් සිතට අරමුණක් ආපුවා අපි දන්නවනේ දැන් මේම අරමුණක් ආවා සිතවිල්ලක් ආවා දැන් මේ සිතවිල්ල ආවයි කියන එක දන්නවා හැබැයි මේ සිතවිල්ල ආව නම් ඒකට පීඩන තියෙන්න එපා ඒක තරංගයක්නේ දැන් අපට අම්මා මලා කියලා පණිවිඩයක් එනවා ඕම කරනවා මොකද හඳුරුව අඬන්නේයි අම්මා මලානේ ආයි පණිඩයක් යනවා ආවලා මලානේ හරියට ඉනා එහෙමද බොහොම හොඳයි මේක නම් කලින් වෙන්න තිබුණේ කමන්නේ පස්සේ හරි වුණානේ සන්තෝෂයි කවුද අතුරා මලානේ මූණ පුරන් මලක් වාගේ එතකොට අර එන පණිවිඩ වලට සාපේක්ෂව මෙතන පීඩනයක් තියෙනවා අපේ කෙනෙක් කිව්වම දරා එදා දාහනේ වළඳන්න බෑ වාඩි වෙලා ඉන්න ඕම බලාගත්ත ගමන් තට්ටු කළ මොකද කියලා වම නෑ මොකුත් නෑ කියනවා මොකද මේ වෙලා තින්නේ අර ආපු පණිවිඩේ පීඩනයක් තියෙන ඒ පීඩනයට ධාරිතාවක් තියෙනවා දැන් මේ ධාරිතාව අඩු වුණොත් මොකද වෙන්නේ අපි කියනවා දුක තුනී වෙනවා කියලා අර හාමුදුරන්ගේ බණ අහනකොට අර දුක නිකන් තුනී වෙලා ගියා නිකන් කොළ කෑල්ලක් වගේ ගියා ඒ තමයි සෑල් වුණාලු දුක කොළ කෑල්ලක් වෙන බොහොම සියුම්නේ මොකද මේ උනේ අර ධාරිතාව වෙනස් වුණා පින්වත්නි මේ ලෝකේ මව්වරු මැරෙනවා පියවරු මැරෙනවා අමාමෑණි තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා එහෙනම් මරණය කියන එක සාමාන්‍ය දෙයක් මේ ලෝකේ මරණය කියන එක පුදුමයක් නෙමෙයි ඉපදෙන හැමෝම මරණය හතේ අරගෙන එන්නේ එකwidehatක ඉපදීම තියෙනකොට අනිත් අතේ මරණය තියෙනවා ඒකාන්ත වශයෙන්ම හැම කෙනාම ඉපදුනොත් මැරෙන්නම ඕනේ වෙන ක්‍රමයක් නැහැ මේ ලෝකේ ඉපදෙන්න අයිතිය තිබුණොත් මැරෙන්න අයිතියකුත් යාට තියෙනවා මේවා එනකොට එනම් හරිනේ ඉතින් කවදරි මැරෙනවනේ අද බේරගත්තත් එට හරි මැරෙනවනේ අම්මා එන එක සාමාන්‍යනේ මමත් මැරෙනවනේ දැන් අර දුකට මොකද උනේ තුනී වුණා මොකවත් කලේ නැහැ දේශකයන් වහන්සේ අර දුක තුනී කලේ නැහැ ඒ දුකේ තියෙන ධාරිතාවක 100 පවත්තලා ඒකේ තියෙන අනුල භ්‍රමණ වේගය අඩු කළා එයා දැන් මේ දුකයි කියලා එකක් අල්ලාගෙන අවිද්‍යාවෙන්නේ ඒ අවිද්‍යාව තැන් වලට විද්‍යාව දැම්මා අම්මා හැම භවෙම මව්වරු ලැබුණා ඒකට ඔක්කොම හඳන් දෙපා එහෙනම් මේ මව්වරු කෝටියකින් එක්කෙනෙක්ද මෙයා එතකොට අර කෝටියෙන් එකකට දැක්සා අම්මා මලා හැමදේම නැති වුණා අම්මා මරුණට හැමදේම නැති වුණේ නැහැ මේ මිනිස්සුත් භවයේ මොකවත් කරගත්තේ නැත්තම් තමයි හැමදේම නැති වෙන්නේ එහෙනම් කරන්න දෙයක්වත් තියෙන ඕමෝම අර අවිද්‍යාව තියෙන තැන් වලට විද්‍යාව ඔබාගෙන ඔබාගෙන යනවා අර දුක තියෙන ධාර්තව අඩු වෙලා කියනවා ආඳුරනේ ආවෙනම් ජීවිතේ නැති කරගන්නවා මානසිකත්වේ දැන් හිතෙනවා මේ ඉතුරු කාලේට ಗುಣ වඩන්න කියලා බලන්න යා කන පිට හරිච්ච ඇති එහෙනම් භාවනා යෝගියාට චෛතසිකයක් ආවම එන චිතවිල්ල වෙලක් වෙන්න පුළුවන් පොලක් වෙන්න පුළුවන් පරණ ජීවිතේ වෙන්න පුළුවන් පොඩි කාලේ වෙන්න පුළුවන් අම්මා තාත්තා මතක කර ඕන එකක් කමන්නේ ඒ එන චෛතසිකේ ධාරිතාවක් තියෙනවා අපි මෙච්චර කාලයක් ඒ චෛතසිකේ තමයි සියෙන් බැලුවේ කමන්නේ සෝතාපන්න වෙන්න ඒක තමයි වඩන්න ඕනේ මොකද්ද සෝතාපන්න වෙන්න වඩන්න ඕනේ සම්මාදිටිය නේද සම්මාදිටිය වඩමු සෝතාපන්න ක්‍රම 10ක් විතර තියෙන අපි නිකන් සරල එකක් ගමු සම්මාදිටියෙන් දැක්කෝ සෝතාපන්න හරි නේද දැන් ඒ ආපු චෛතසිකේ මොකද්ද කියලා දැක්කා සම්මාවෙන් දැක්කා සම්මාදිටියෙන් දැක්කා මොකද්ද මේක කියලා හඳුනාගත්තා දැන් අපි වඩන ඊළඟ පියවර මොකද්ද ඒ ස්පර්ශය වේදනානුපස්සනාව සකු르දාගාමි එක මොකද මේ ඇති වෙන චෛතසිකයේ තුල තියෙන සකු르දාගාමි ඵලය කියලා බැලුවොත් අපි 100න් ඉන්නකොට අරමුණක් එනවා ඉස්කෝලේ යන කාලේ මතක් වුණා අරමුණක් ආවා ඒ අරමුණ ආපු එක දැක්කා දිට්ඨිය ඒ ස්පර්ශය නිසා අටගත්ත පීඩනය දැන් අඟ ඔක්කොම නිකන් මොකද්ද වගේ මේ කාලේ නියම ටිටිය නිකන් බෝල දැන් අද දිය වැඩි ආවයි කොලෙස්ටරෝල් මාර ප්‍රශ්න කියලා දැන් අර ආපු පීඩනයට සාපේක්ෂව දැන් කම්පාවක අන්න ඒ ස්පර්ශ පස්සපච්ච වේදනා මේ වේදනාව තමයි ස්පර්ශය දුක එතකොට මේ වේදනානුපස්සනාව දකින්නවා අර දිට්ඨියත් එක්ක අර දකින්න වේදනාව මත අර පීඩණය මත සිත පීචවලා 100න් ඉන්නකොට දැන් මොකද වෙන්නේ 100ට පුළුවන් ඕනම 90ක භ්‍රමණ වේගේ නවත්තන්න හැබැයි එකපාරට නවතින අඩුවෙලා නවතිනවා අර 100න් අර ස්පර්ශය දැක්කම අර ආපු චෛතසිකය තුලින් අපේ සිතේ අටගත්ත වේදනාව පීඩණය කම්පණය ඒක හොඳට බලන්න පුළුවන් මේ දරුවා මතක් වෙනකොට නික අදවත ගෑයෙනවා අම්මා මතක් වෙනකොට අදවත ගෑනවා මේ ලෝකේ ලොකම අතුරුකම කරපු හතුරම නේ කරනකොට පුදුම විදිහට ඇඟවල ලොකම රත් වෙනවා අයි ඒ සිතවිලි වලට එච්චර ධාරිතාවක් තියෙනවා ධාරිතාව වැඩි මෙන්න මේ ධාරිතාව මත සිත පීචවල 100 පවත්නවා සීය පවත්තන්න පවත්තන්න අර ධාරිතාවේ තියෙන අණුවල භ්‍රමණ වේගය අඩු වෙලා එහෙමම යනවා යටට. ඒ අණුවල භ්‍රමණ වේගය අඩු වෙන තරමට අර තින පීඩනයත් අඩු වෙනවා, දුකත් අඩු වෙනවා. දැන් අපි ඉන්නේ නිවීමේ ධාරිතාව 120 නම් 20ට සාපේක්ෂව තමයි දුක ලැබෙන්නේ. 80ට තිබුණොත් 20 දුකක්. හැබැයි ලැබෙන්නේ 80ට සාපේක්ෂව. දැන් පොඩි ළමයට ගාන්න කියලා යනකොට අම්මා තාත්තා මොනවද ගන්න? ඉරට්ටක්. එහෙම නැත්නම් වේවලක්, පොඩි ලණු කෑල්ලක්. හොරාට ගාන්න යන්නේ ඉරට්ට අරගෙන. හොරාට බලන්නේ දෙකේ දෙකේ මදි. හතරේ හයේ තියනවාද කියලා බලනවා. උස්සන්නද? හතරේ හයේ තමයි අරන් යයි. හොරාට ගාලා බෑ ඉරට්ටෙන්. එහෙනම් අපි ඉන්න මානසිකත්වයට සාපේක්ෂව තමයි නාම රූප වලින් දුක ලැබෙන්නේ. එහෙනම් අපේ මානසිකත්වය කොච්චර පල්ලයට යනවද? කොච්චර නිවෙනවද? ඒකට සාපේක්ෂව දුකත් නිවෙනවා. දුකත් නිවෙනවා. එනම් ලොකු එකේන පොඩි වෙන්න කිරි දරුවා වෙනකොට කිරි දරුවට කොහොමද ගන්නේ? මූණට ඇඟිල්ලෙන් අතුල්ලන ගානවා, ආයෝම කරන්නේ ගානවා, ඇඟිල්ලෙන් මූණ අතුල්ලන. එහෙම තමයි ගන්නේ. ලොකු වුණාන් පස්සේ ඇඟිලි පහක් මූණ හිටිනවා. හැබැයි පොඩි එකට එහෙම ගන්නෑ. ඇයි? ඒ ධාරිතාව වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව දඬුවම ලොකුයි. දැන් ගොඩාක් වෙලා තියෙන අපේ සිත තප්පරයට සිතවිලි 40-50ක් විතර නිර්මාණය වෙන විදියට එක තප්පරයට සිටිපිලි 1000 ගණන් නිර්මාණ විදිහට කැළඹිලා හිටියොත් ඒ ධාරිතාවට අනුව නේද දුක ලැබෙන්නේ. ඒකනේ ගෙවල් වල මිනිස්සු කෑ ගන්න බෙරියන් දෙන්නේ. බීලා බෙල්ල තියෙන කෝච්චියට ලිඳට පයින්නවා. වහබොන. ඇයි? අර එන්නේ දුක ඒකට සාපේක්ෂ. නිවිච්ච කෙන ප්‍රශ්නයක් නෑ. මොනවා කරන්නද? ඉතින් ඔවා විඳින්න එපා. බැඳනනම් ඔවා ඉතින් විඳින්න එපා. එයා ඒක ඒ විදිහ ඇයි නිවිලා ඉන්න කෙනාට එහෙම පේනවා? සැපයක් ඇති වුණාම ඒ සැපේ කියන චෛතසික මම ගවේෂණය කළා. මට අවුරුදු 16ක් විතර වෙනකොට මම මේක ප්‍රත්‍යක්ෂ කරලා මගේ ගුරුවරයාට මම කිව්වම ගුරුවරයා නැකිట్లా සාදු කිව්වා. ගුරුවරයා කියන මේ කාරණා මම දැනගෙන හිටියෙත් නැහැ. ඒ කාලේ ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් තමයි වාඩිලනකොට 100 මතක් වුණා. 100ට පුංචි කාලේ ඉඳලා හරි ලෙන්ගතු නිසා ගොඩාක් ඒ කමටන් දුන්නා ගුරුවරයා වශයෙන් මගේ ළඟ හිටියා. ඒ නිසා 100 දැක්කම සතුටක් ඇති වුණා. කල්පනා කරලා 100ට සතුට ඇති වුණා නම් මේ වගේ තවත් රූප මම බැඳුනොත් ඒවට සතුට ඇති වෙනවනේ. එතකොට මං ආයි මේවට අවු වෙනවනේ. අවු වෙන්න බෑ. සතුට ඇති උනේ ඇයි? 100 පිළිබඳ හොඳ හොඳ චේතනා මන් තුල තිබුණ නිසා, වටිනාකමක් තිබුණ නිසා. එහෙනම් මේකින පරිසරය තුලත් වටිනාකම් හැදුනොත් අනාගතේ 100ට වාගේ මේවටත් මං බැඳෙනවා. ඒක වෙන්න බෑ. ඒක අඩු කරන්න ඕනේ කියලා ඒ ඇති වෙච්ච චේතනාවට සිත පීඨවල ඒම මේකේ ධාර්තාව අඩු කරගෙන යනකොට දැන් 100 මගේ ඇස් ඉදිරි පිට මැරිලා වැටුණත් ප්‍රශ්නයක් නැහැ කියන තත්ත්වයට ආවා. ඇයි? ඒ බැඳීම කැඩිගෙන ගිහිල්ලා එහෙම නැවතුණා. දැන් ප්‍රශ්නේ නැහැ. දැන් මට හිතුණා දැන් මේක ප්‍රශ්නයක් නැහැ නේ. මේක ඍණට ගිනිච්චොත් මොකද වෙන්නේ? මේක ඍණට අරන් ගියා. ඍණට අරගෙන යනකොට දැන් ටික 100 කරේ ගැටෙනවා. ඒ කාලේ ඒ මහදලා මේ මහදලා එයාට ඕන ඇවිදෙර මාව ඇදුවා. මට ඕන ඇවිදෙර මට හැදෙන්න දුන්නද? මං කැමතිනේ ලෝකෙ මිනිසුත් එක්ක සෙල්ලම් කරලා ලස්සනද කාලා බිලා ගෙවල්ලා දානින්න. මට ඕන විදිහට යන්න දුන්නේ නැහැ. මෙයාට ඕන විදිහට මාව ඇදුවා. දැන් මේම එකක් එහෙම හුන්නේ නැහැ. හැබැයි එහෙම දේවල් නැති දේවල් දැන් මැවෙනවා. එහෙනම් මේ සැප කියන එකේ සම්පූර්ණ ධාර්තාව අඩු වෙලා බින්දුවට ආවම සැප නැති වෙනවා. ඍණට ගියාම ආයි අත්ත කියලා මතාන එකෙන් මේක පටන් ගන්නවා. එහෙනම් මේ දින්දුවේ ඉඳලා මේ පැත්තට කාමසුකල්ලිකාණ යෝගේ, මේ පැත්තට අත්ත කියලා මතාන යෝගේ. සැපෙන් හෝ දුකෙන් හෝ හැවිල්ලා බින්දුවෙන් නැවතුණත් යා මැදිස්තයි. හැබැයි බින්දෙන් ඍණට ගියොත් ඒ අනිත්‍යන්තේ වැටිලා අනිත්‍යන්තෙන් යනවා. තේ හැදුවත් තරහා යනවා, බත්ති හුවත් තරහා යනවා. ඇයි? එයා ඉන්නේ අත්ත කියලා මතාන යෝගේ. මොනවා කෙරුවත් තරහා යනවා. ඉනා වුණත් තරහා යනවා, එබිල බැලුවත් තරහා යනවා. කාමසුකල්ලිකාණ යෝගේ ඉන්නවා. ඉනා වුණාම එයාත් ඉනා වෙනවා. එබිල බැලුවම එයාත් එබිල බලනවා. පොඩි ළමයා එබිල බලන, එයාත් එබිල බලන. විහිළු කරනවා. ඉනා වෙනවා. සන්තෝෂයි. එයාත් ඉන්නේ අර අන්තේ. විහිළු තාලු කරන කට්ටියත් එක්ක එයාත් විහිළු තාලු කරනවා. අත්තිකල මතාන යෝගීටියත් විලුතාලු කරන කට්ටියගේ පස්සෙන් පන්නනවා. ඇයි? තරහාගිලයි. එයා ඉන්නේ අනිත්‍යන්තේ. එහෙනම් මේ චෛතසිකයක් ඕනම චෛතසිකයක ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාව බිඳුවට ගනල නැවතුත් ඒ අන්තෙන් නිදාස්. හැබැයි ඉන්නේ මධ්‍යස්ථාන්තේ. හැබැයි බැරි වෙලාවක රිණට ගියොත් අනිත්‍යන්තේට එයා නිකම්ම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අනිත්‍යන්තෙන් දුක එනවා. සැපෙන් නිදාස්සලා දුකට අවු වෙනවා. දුකෙන් නිදාස්සලා සැපට අවු වෙනවා. ජීවිත කාලේ අන්තෙන් අන්තෙට මාරු වෙවි ඉන්නවා.